Honorable Nima Lanza, you have 17 minutes. Order, please. Honorable Sanakyan Rasmani, come to the chair. Please continue.
Garu, Niyojya Katha. Garu, Niyojya Katha Nayakathumeni. එතුමාගේ කතාවට මම ඇහුම් කන් දෙන්නේ නැන්නේ මම උත්තර දෙන්න බැඳිලා නැහැ එතුමාගේ කතාවට
ගරු මන්ත්‍රීතුමා මෙතුමා ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ ලයිස්ට් එකෙන් තමයි එතුමාගේ වෙලාව වෙන් වෙලා තියෙන එකයි
දැන් මගේ මම ස්වාධීන වෙච්ච මන්ත්‍රීවරයෙක් විදිහට ආණ්ඩුවට සහාය දෙනවා ආණ්ඩුවේ හොඳ වැඩවලට ඒතර මගේ අයිතිය සා කතා
එතුමාගේ ආසන වෙන් කිරීම පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් කතානායකතුමාට යොමු කරන්න ඕනේ
එහෙම නැතුව මේ නෑ අයිතිය මේක ආසන වෙන් කිරීම අයිතිය නෑ මේ සභාවේ අයිතිය තියෙන්නේ කතානායකතුමාට. ඒ නිසා මගෙන් ආගන්න එපා. මගේ ඇවිල්ලා මෙතන ඇසිරෙන්න. ඒ නිසා කරුණා කරලා මට බාධා කරන්න එන්න එපා. කරුණා කරලා මට මගේ ආසනේ දීලා තියෙන්නේ කතානායකතුමා. මට වෙලාව වෙන් කළා තියෙන ආණ්ඩු පක්ෂෙන්. මම කතා කරන්නේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදිහට ආණ්ඩුව කරන හොඳ වැඩවලට මම සහයෝගය දෙනවා. ඒක මම පෑදීලා මේ රටට කියලා තියෙනවා. ඒ නිසා නිකන් කතා කරන්න එන්න එපා මෙතන. ඒ වෙන වෙන කායක් හරි කතා කරගන්න මන්ද බුද්ධික කතා මායික කතා ගන්න එන්න එපා ඒ නිසා මම
ගරු ගෙවින්ද කුමාර මන්ත්‍රීතුමා ඊළඟට ඔබතුමාට නිමල් ලන්ස මන්ත්‍රීමයි කතා වෙන්නේ ඔබතුමාට කතා තියෙන්නේ කරුණාකර ලන්ස මන්ත්‍රීතුමාට ඔබතුමා බාධා කරන්න එපා නිමල් ලන්ස මන්ත්‍රීතුමා කතා කරගෙන යන්න
දැන් එකපාරක් කිව්වනේ මේ කන් ඇයෙන්නේ නැද්ද ඇස් පේන්නේ නැද්ද මෙතුමාට ඔබතුමා කිව්වනේ දැන් ආයේ මොකද්ද මේ බාධා කරන්න වගේ එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට අවස්ථාව දෙන්න බාධා කරන්න පිටිපස්සේ ඉඳලා බාධා කරන්න වගේ
ගරු ගේන්ද කුමාර මන්ත්‍රීතුමා බාධා කරන්න එපා නිමල් ලන්ස මන්ත්‍රීතුමාට බාධා කරන්න එපා එතුමාට
නිස්සබ්ද වෙන්න එනිසා ගරු මන්ත්‍රීවරයෙක් විදියට නිස්සබ්ද වෙන්න මට පිටිපස්සේ ඉඳලා කෑ ගහපුවා මට මගේ කතාව කරන්න බෑ මට විනාඩි 10ක් කතාව තියෙනවා මෙතුමා මේ බාධා කරනවා පිටිපස්සේ ඉඳලා වගේ ගරු නියෝජ්‍ය කතානායකතුමා මට මේක මට කතාව කරන්න දෙන්න පිටිපස්සේ ඉඳලා කෑ ගහනවා
ඔව් ගරු ගෙවින්ද කුමාර මන්ත්‍රීතුමා කරුණාකරලා ඒකයිල ඔබතුමා ගිය 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 මීට පෙර මුලසරණ හිටපු මන්ත්‍රීවරයා ඔබතුමා ආසනේ හිටපු නැති නිසා ඔබතුමාට පෙර ඩිලාන් පෙරේරා මන්ත්‍රීමට අවස්ථාව දීලා තියෙනවා ඊට පස්සේ කතා තමයි දීලා තින්නේ ඔබතුමාට මේක දැන් නිමල් ලංස මන්ත්‍රීමාගේ වෙලාව ඔබතුමාට මීට පස්සේ කතාව ලබා දෙනවා ආසන ආණ්ඩු පක්ෂේද විපක්ෂේද කියන එක පිළිබඳව ඔබතුමාට ගැටලුවක් තියෙනවා නම් අපි එක කතානායකතුමාට යොමු කරන්නම් ආසන වෙන් කිරීම පිළිබඳව එතුමා එක් ගැන නියෝගයක් දෙයි දැන් නිමල් ලංස ගරු මන්ත්‍රීතුමාගේ කතාව කරන් යන ඉඩ දෙන්න ගරු මන්ත්‍රීමා කතා කරන්න
මට විනාඩි 10ක් තිබ්බා ඒක දෙන්න
ඔව් ඔබතුමා කතා කරන්න
පාර්ලිමේන්තුවේ කියන්න අපි මේ ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරු නෙමෙයි අවුරුදු 30ක් තිස්සේ ජනතාවට වැඩ කළා ජනතාවට සේවාව කරලා ජනතාවගේ ඡන්දෙ ඉන්නෙන්ද වැඩි කරගෙන ආපු අය ඒ නිසා මේ ජාතික ලැයිස්තුවෙන් ආපු සමහර මේ අපිට අවිල එක එක ඒවා කතා ඒ නිසා මේ පාර්ලිමේන්තුවටත් මේ රටේ ජනතාවටත් කියන්න ඕනේ අවුරුදු 23ක් ජනතාවගේ ඡන්දෙ ඉන්නෙන්ද වැඩි කරගෙන මේ පාර්ලිමේන්තුවට ආපු අය ඒ නිසා අපිට බාධා කරන්න අපිට එක එක කෙනෙලිකම් කරන්න කාටවත් එහෙම අවස්ථාවක් නැහැ මොකද ජනතාව අපි එක්ක ඉන්නවා නිසා ජාතික ලැයිස්තුවෙන් එන එක කාට හරි මුට්ටියක් අල්ලලා තමයි එන්න වෙන්නේ. එහෙම ආපු අය අපිට කතා කරන්න බෑ. ඒ නිසා මම මගේ විවාදයට යනවා විශේෂයෙන් මම පැහැදිලිවම කියන්න ඕනේ අද දවසේ අද විශේෂයෙන් විවාදයට ගන්නේ 2013 අංක 2 දාන විශේෂ විද්‍යාල පනත යටතේ වෙන විවාදය. ඉතින් මේ විවාදය ගැන කතා කරද්දී අපරාධ ගැන විශේෂයෙන් කතා කරනවා. එතකොට මේ අපරාධ ගැන කතා කරද්දී පෞගිය අප්‍රියල් 21 වෙනිද අපි අවුරුදු 4ක් සපිරෙනවා පාස්කු පාරේට. මෑත ඉතිහාසයේ තුල වෙච්ච දරුණුම මිලේච්ඡම අපරාධය තමයි පාස්කු ප්‍රහාරය සිද්ධිය. ඒ නිසා මේ අවස්ථාවක් කොට ගන්නා පාස්කු ප්‍රහාරයේ පිළිබඳවත් ඒ පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන්න ඕන ආකාරය සහ ඒ සඳහා ජනතාව බලාපොරොත්තු වෙන විශේෂයෙන් කතෝලික ජනතාව බලාපොරොත්තු වෙන යුක්තිය සාධාරණත්වය පුළුවන් තරම් ඉටු කරන්න පුළුවන් විදියට රජයට මේ යෝජනා කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ අමීරි අධ්‍යක්ෂීම ඒ අධ්‍යක්ෂීම මතක් කරන්න මොකද මම හිතන්නේ 279කට යා ජීවිත ආනි වෙලා 890කට වඩා තුවාල සිද්ධ වෙලා ඒ අමීරි අත්දැකීම පෞගේ අවුරුදු 21 වෙනදට අවුරුදු 4 සැපිරුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙන මේ කතෝලික ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණත්වය කතෝලික සභාව බලාපොරොත්තු වෙන සාධාරණත්වය ඒ කියන්නේ අඹමල් රේණුවක පළුදු නොකර ඒ කටයුත්ත කරන්න ජනාධිපතිතුමාට අපි ආයාචනය කරනවා. ඒගොල්ලන්ගේ මොනවාරි තියෙනවා නම් විසඳන්න ඕන ප්‍රශ්නයක්. මම හිතන්නේ 99%ක් මේ වෙද්දි හොයාගෙන තියෙනවා. සමහර තැන්වල සාරා ජෙස්මින් ගැන එහෙම නැත්නම් එක එක්කෙනා දුන්න කටයුත්තර ගැන පොඩි පොඩි වාද විවාද තියෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා නීතිපති දෙපාර්තමේන්තුවත් මම හිතන්නේ පොලිසියත් ඒකම අධිකරණයත් මේ පිළිබඳව මේ කටයුතු යනවා. ඒ පිළිබඳවත් කතා කරන්න කියන එක අපි මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. විශේෂයෙන් ඒ කියලා විශේෂයෙන් මම දැක්කා ගියපාර මීගමුවේ අප්‍රියල 21 වෙනිදා මීගම වටලමු කියලා පාස්කු ප්‍රහාරය පිළිබඳව විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් අනුර කුමාර දිසානායක මන්තුමා මීගම වටලන්න ගියා පාස්කු ප්‍රහාරය පිළිබඳව. මොකටද මේ පාස්කු ප්‍රහාරයට අවුරුදු 4ක් සපිරන දවසේ ගිහිල්ලා මීගම වටලනවා. ඉතින් මම ඉතාමත් පෑදලිය කියන්න ඕනේ මේ සභාවේ අනුර කුමාර දිසානායක මහත්තයා මීගම වටලන්න නෙමෙයි යන්න ඕනේ. අනුර කුමාර දිසානායක මහත්තයා යන්න ඕනේ ඊබ්‍රාහිම් නානාගේ ගේ වටලන්න. මොකද ඊබ්‍රාහිම් නානා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ മന്ത്രിතුමා. එතකොට පාස්කු ප්‍රහාරයේ ඊබ්‍රාහිම් නානාව අයින් කරලා කතා කරන්න බෑ. මොකද ඊබ්‍රාහිම් නානාගේ පුත්තු දෙන්නයි ලේලි තමයි මරාගෙන මැරුණේ. හැබැයි ඒ ජාතික ලැයිස්තුවේ മന്ത്രിධූරය දුන්න අනුර කුමාර දිසානායක මීගමට ගිහිල්ලා කියනවා මීගමුව වටලන්න ඕනේලු. යකෝ ඇයියකෝ මීගම වටලන්නේ? ඵලයන්කෝ ඊබ්‍රාහිම්ගේ ගෙදරට කියලා ගෙදර වටපලා පංකෝ. එනිසා ඉතාමත් පෑදිලි මේ සභාවේ මම හිතනවා සිංහල අවුරුද්දෙන් පස්සේ බලන්න තියපු ඉරිකිතම වීලුව තමයි අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ අය මීගමු ගිහිල්ලා පාස්කු ප්‍රහාරයේ වින්දිදේව වෙනුවෙන් කතා කරන එක. පාස්කු ප්‍රහාරයෙන් කතෝලිකාය මරන්නේ ඊබ්‍රාහිම්ගේ පුතු දෙන්න. ඊබ්‍රාහිම්ගේ පුතු දෙන්න තමයි මරාගෙන මැරිලා මිනිස්සු ටික මරන්නේ. ඒ මරපු පක්ෂේ නායකයා ගිහලා මේ රටට වීලු සපේනවා. ලැජ්ජනාර කපලද කොයිද? නැත්නම් ලැජ්ජ නැද්ද කොයිද? මීගමේ කතෝලික මිනිස්සු ගැනෙන් කතා කරන්න බෑ. පාස්කු ප්‍රහාරයේ සිද්ධ වුණාම ගරු නියෝජ්‍ය සභාපතිතුමනි අනුර කුමාර සහෝදරය හිටිය කැනඩාවේ දවස් පහක් ගිහලා මම හිටිය ඇමරිකාවේ මම එදාම ආවා. අනුර කුමාර ආවේ දවස් පහකට පස්සේ. ජනතාව ගැන එච්චර කැක්කුමක් තියෙනවනම් ජනතාව ගැන එච්චර ඕනකමක් තියෙනවනම් එදා මෙන්න තිබ්බනේ. ආවේ නැහැ. හැබැයි අද ගිහිල්ලා මැරුණු මිනිස්සුන්ගේ දුක විකුණගෙන ජඩ දේශපාලනය කරන්න හදනවා. ඒකටයි විරුද්ධ කිසිම දේශපාලන පක්ෂයක් පාස්කු ප්‍රහාරය විකුණගෙන ගන්න උත්සාහ කළේ නැහැ. මැරුණු මිනිස්සු විකුණගෙන ගන්න උත්සාහ කළේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ඒ ත්‍රාඩ දේශපාලනයත් ඒ ජරා දේශපාලනය මේ අප්‍රිය 21 වෙනිදා පාස්කු ප්‍රහාරය නිමිති කොටගෙන විරෝධතාවක් සංවිධානය කළ එක කරන්න ගියා. කතෝලික සභාව මේකට කැමති නැහැ. කතෝලික ජනතාව මේකට කැමති නැහැ. ඒ නිසා මම දැක්කා Facebook වල ඒගොල්ලන්ගේම ලයින් වල ඒගොල්ලන් බැනලා තිබ්බ ඇති මිනිස්සු. මොකද මේ අහිංසක මිනිස්සුන්ගේ මිනි මේ අහිංසක මිනිස්සුන්ගේ වේදනාව විකුණගෙන කන දේශපාලනයක් අපි තිත තබන්න ඕනේ. ඒ නිසා මම පෑදිලිව කියන්න ඕනේ ගරු අනුර කුමාර දිසානායක මහත්තයාට ඒකම විජිතේරත් මහත්තයාට මෙයාට කියන්න ඕනේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න කිසිම අයිතියක් නැහැ. මොකද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රධානම සැකකරුවෝ දෙන්න ප්‍රධානම මරාගෙන මරුණු දෙන්න තමන්ගේ ජාතික ලැස්තුවේ ඊබ්‍රාහිම්ගේ පුතු දෙන්න. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට සල්ලි දුන්නේ ඒගොල්ලෝ. ජනතා විමුක්ති පෙරමුණේ ඉතාමත් ඉතවත් අනුර කුමාර සහෝදරයෙක් ආශ්‍රය කළ ඒගොල්ලෝ මරාගෙන මරුණු පුතු දෙන්න සමීපම මිත්‍රයෝ ජනතා විමුක්ති පෙරමුණට විශාලම මුදල් ආධාර කරපු පොම්ප කරපු ප්‍රධානම මිනිහා ඉබ්‍රාහිම්. ඒ නිසා තමයි කලගුණ සලකන්න ජාතික ලැයිස්තුවට දැම්මේ. අපේ පක්ෂේ නම් ජාතික ලැයිස්තුව සාමාන්‍යයෙන් මෝඩයන්ටත් ගන්න පුළුවන් නේද? ඕන කෙනෙක්ට ගන්න පුළුවන් පොඩක් පන්දා ගල්ලපුවාම. ලොක්කට කඩේ ගියාම පුළුවන්. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකම් ගන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේම බෑ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මොකද්ද? අපි බලලා අපි එක්ක මේවල ඉඳලා ඒ විශාල වැඩපිළිවෙලක් තියනවා කියලා ඒගොල්ලෝ මේ රටට කියන්නේ. එමනම් කොහොමද ඊබ්‍රාහිම් ජාතික ලැස්තියේ മന്ത്രിධූරයට නම් කළේ? එනිසා මම ඉතාමත් පෑදිලි අනුර කුමාරටයි විජිතේරටයි කියන පාස්කු ප්‍රහාරය පිළිබඳ ඕනම විවාදයකට ඕනම විවාද සාරා ජෙස්මින් ගැනෝ එහෙම නැත්නම් ජමීල් ගැනෝ එහෙම නැත්නම් ආමි මොයිදින් ගැනෝ ඕන කෙනෙක් ගැන පාස්කු ප්‍රහාරය පිළිබඳව සජීවී විවාදයකට මං එන්න සූදානම්. පුළුවන් නම් එන්න අනුර කුමාර සහෝදරයා මායික පාස්කු මේ නිකම් බොරුවට කියලා අන්දි අන්දි ගන්න කෑනක එන්න මායික විවාදයකට මං පෑදිලි ආරාධනා කරනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයකට එන්න කියලා අනුර කුමාරට. ඕ විජිතේරත් සහෝද වෙන අය වැඩක් නැහැ මට. ඒ දෙන්නානි කියන්නේ ඒ දෙන්නා එන්න කියලා මම මේ අවස්ථාවේදී පෑදිලිවම අපි ආරාධනා කරනවා. ඒ වගේ මම දැක්ක පෞගිය කාලේ අනුර කුමාර සහෝදරයා ගිහිල්ලා ජයල ආසනේදී කියනවා මේම දඩේම කරේ තියාගෙන යන කෙනාගෙන් ඔයා ගන්න පුළුවන්ලු දඩයන් කලේ කවුද කියලා. ඒ කියන්නේ පරණ කතාවක් තියනලු ගම්මල තුවක්කුව වැඳලා මරු වෙලා තියලා එනවලු බඳින තුවක්කුවට වැදිලා සතා වැටෙනවලු වැටුනම දඩේම කරේ තියාගෙන යන කෙනාගෙන් ඔයා ගන්න පුළුවන්ලු දඩේම කලේ කවුද කියලා. මහර කතාවක් නේ මේකනේ. ඉතින් අපිට අහන්න තියෙන්නේ මරු වෙලා කවුද ඉබ්‍රාහිම්ද? එතකොට තුවක්කුව කවුද? ඉබ්‍රාහිම්ගේ පුතු දෙන්නද? ඉතින් වෙන අය වෙන්න බෑනේ. ඉතින් දැන් එතුමා කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ නම් දඩේම කරේ තියාගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ ගෝඨාභයට උදව් කළාද? ඉබ්‍රාහිම් මරාගෙන මැරෙන්න කිව්වද තමන්ගේ පුතු දෙන්නට ගෝඨාභය ජනාධිපති කරන්න? මේ ඉතා සාධාරණ ප්‍රශ්න මේවා. ඉතින් තමන් කියනවා නම් දඩේම කරේ තියාගෙන ගියේ මිනිහාගෙන් පුළුවන් කියලා දැනගන්න දඩේම තිබ්බේ කවුද කියලා. යකෝ තුවක්කුව තිබ්බෙත් මරුවැල තිබ්බෙත් ඉබ්‍රාහිමුයි ඉබ්‍රාහිම්ගේ පුතු දෙන්න නම් ජනතා විමුක්ති පෙරමුණනේ ඔය කියන විදිහට උදව් කරලා තියෙන්නේ. ඒ නිසා ඉතා පෑදිලිව මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා අපි පෑදිලිව කියනවා. ඊළඟට මතක් කරන්න ඕනේ මේ ජනාධිපතිවරණ එන්නේ ඉස්සලා පළාත් පාර්ලිමේන්තුවනේ තිබ්බා. ඒ පළාත් පාර්ලිමේන්තුවනේ මීගමුව ආසනය අපි පරාද 6000 ගණකින්. හැබැයි කතෝලික පුරවෙච්ච මීගමුව ජනාධිපතිවරණයේදී ඔය කියන විදිහට එහෙම මේක කාවනම් අපි දිනන්න ඕනේ ඡන්ද 20000කින්. හැබැයි අපි 12000කින් පරාදයි. මොකද වෙලා තියෙන්නේ? පළාත් පාලන මැතිවරණය පාස්කු ප්‍රහාරයට පෙර 6000 ගණකින් පරදුනා මීගමුව ආසනය පොට්ටුව. හැබැයි ජනාධිපතිනේ 12000 ගණකින් කාටද වාසි ඇවිල්ලා තියෙන්නේ? කාට පොට්ටුවට වාසි ඇවිල්ලා නැහැ. ගෝඨාභය රාජපක්ෂට වාසියක් ඇවිල්ලා නැහැ. එනිසා මේ බොරු මත මම මේ කියන්නේ සංඛ්‍යාලේඛන එක්ක බොරු මත නෙමේ. එනිසා දඩේම තිබ්බේ තුවක්කුව බැන්දේ මරු වැල තිබ්බේ කවුද කියන එක අනුර කුමාර දන්නවා. අනුර කුමාර දන්නේ නැත්නම් නානට එන්න කියන්න. නානට එන්න වරචලි සෙල්ලි නාන එන්න. ඒ ඉපුඩි සෙන්ජනි කැක්කොනුම් නානා එන්නතක පුල්ලයා ගෝඨාභය බලයට ගේන්නද සූසයිඩ් කරගන්න කිව්වේ අපුඩියා? ගෝඨාභය බලයට කොණ්ඩරතක පුල්ලේ රණ්ඩේ සූසයිඩ් කරන සෙල්ලි කොලේ සෙන්ජා ඉබ්‍රාහිම් ඉල්ලලා ඉබ්‍රාහිම් අපුඩි සෙන්ජා අද නානාව කොන්නන්ද අනුර කුමාර කේක් කෑලුම් ගෝඨාභය බලයට ගේන්නද ඉබ්‍රාහිම් පුතු දෙන්නව මරාගෙන මැරෙන්න ඇරිය කියලා. දැන් ඔය කියන විදිහට එහෙම නෙවෙන්න ඕනේ නේ. එනිසා ඉබ්‍රාහිම් නානාව කොන්නන්ද කොහෙන් කේට්ටා ඉබ්‍රාහිම් නානාවම අනුර කුමාරේ නල්ල ෆ්‍රෙන්ඩ්ස් අවුන පුල්ලේලි සෙත්තලා ළමයි මැරිලා ළමයිව ගේන්න ආන්න බෑ නැත්නම් ළමයි තොඳ යාළුවෝ. ඒ නිසා අනුර කුමාරට තියෙන්නේ මරු වැල හොයන්න ඕ තුවක්කු හොයන්න නෙමෙයි අකෝ ගෙනින් තමුන්ගේ ජාතික ලැස්තේ මන්ත්‍රීවරයා යන්න. ඉබ්‍රාහිම් ගෙනල්ලා ආපන් මොකටද තමුසේ මේක කළේ කියලා. තමුසේගේ පුතු දෙන්නා මරාගෙන මැරෙන්න ඇරි ඇයි කාව බලයට ගේන්නද? කවුද කුමන්ත්‍රණය කළේ? කවුද කිව්වේ? මේක අහන්න පුළුවන්. මේක අහන්න පුළුවන්. ඉබ්‍රාහිම් පණ පිටින් ඉන්නව නේද කියන්නේ? අඬ කුමාරට පුළුවන් නේ කියලා අහන්න. ඇවිල්ලා කියනවා තමන්ගේ ආණ්ඩුව යටතේ පරීක්ෂණයක් කරවලු. හැයියකෝ දැන් ආපංකෝ තමුන් ගෙන තමුන්ගේ ජාතික ලැයිස්තේ මන්ට ඉබ්‍රාහිම් නානගේ ආන්න පුළුවන්. ගෙනලා ආපංකෝ ඇයි කාගේ උවමනාවටද තොපි මේක කළේ කියලා ආන්න පුළුවන්. මොකද මරාගෙන මැරුණ එකේ 70%ක් තියෙන්නේ උණ්ඩනේ. මරාගෙන මැරු 3 දෙනෙක් උන්නේ සල්ලි දුන්නේ උන්නේ. එනිසා මේ නිකන් බොරු මීගමු කියලා බොරු සෙල්ලම් දාන්න ආපුවන් තමයි මට තරහ යන්නේ. මේ කතෝලික මිනිහෙක් මම දන්නවා කතෝලිකයන්ගේ වේදනාව. කතෝලිකයන්ගේ වේදනාව දුක පාවිච්චි කරලා දේශපාලනය කරන්න දෙන්න බෑ. ඒකයි මගේ ප්‍රශ්නේ. කතෝලික මැරුණු මිනිස්සුන්ගේ තුවා ලැබු මිනිස්සුන්ගේ වේදනාව පාවිච්චි කරලා දේශපාලනය කරන්න දෙන්න බෑ. ඒ නිසා තමයි මේ කියන්නේ. මම විවාදයකට එන්න කියන්නේත් ඒකයි. එක එක තැන්වල කියලා කිව්වට ඒ ගමේ ඉන්න මිනිස්සු තේරෙන්නේ නැහනේ. ඒ නිසා මම පෑදිලි වහන්නේ ඉබ්‍රාහිම්ගෙන් ආන්න තොට කොන්ත්‍රාත් එක දුන්නේ කවුද? තොගේ ළමයි දෙන්නා මරාගෙන මැරෙන්න කිව්වේ ඇයි? මරුණාට පස්සේ දිව්‍ය ලෝකේ අරිනවා කවද පත් වෙන ජනාධිපති? එහෙමනේ කියන්නේ. එහෙමනම් ගෝඨාභයට මාර බලයක් තියෙන්න බෑ නේද? ඔය කියන විදිහට නම්. එනිසා මම පෑදිලිව කියන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න ඉස්සෙල්ලා පළාත් පාලන මැතින 75 පොට්ටු ජයග්‍රහණය කළ තිබ්බා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මීගමුව අපි ආයදාකින් තමයි පළාත් පාලන මැතිවරණේ පෙරදුනේ. හැබැයි පාස්කු ප්‍රහාරයෙන් පස්සේ 12800 පෙරදුනා. මේක තමයි සංඛ්‍යාලේඛන. ඒ නිසා මිනිසුන්ව බොරුවට බොරු දේවල් කියලා මිනිසුන්ව බොරුවට දේශපාලන කුලප්පු කරලා මේ වැඩේ කරන්න එපා කියලා ජනතාව යුක්ති පෙරමුණෙන් ඉල්ලනවා. මොකද අපි සාධාරණ යුක්තියක් බලාපොරොත්තු වෙනවා කතෝලික මිනිස්සු විදියට. සාධාරණයක් බලාපොරොත්තු වෙනවා මේ කතෝලික මිනිස්සු වෙනුවෙන්. හැබැයි ඒක පාවිච්චි කරන්න එපා කරුණා කරලා. ඒක දේශපාලන වැඩවලට පාවිච්චි කරන්න එපා. ඒ දේශපාලන වැඩවලට සජවයත් පාවිච්චි කළේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පාවිච්චි කළේද? පොට්ටුව පාවිච්චි කළේද? කවදාවත් කතෝලික සභාව විතරයි ඒ වෙනුවෙන් විශාල අනක් නගලා කළේ. හැබැයි ඒගොල්ලෝ ඉස්සමත් හොඳ හැමදාම ඒ වැඩ පිළිවෙල සාධාරණයක් දෙන්න කියලා කතා කරනවා. ඒ නිසා මම මීට වඩා කතා කරන්නේ ඒ පිළිබඳව. ඒකම මේ සභාවේ මගේ අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් අද උදේ ඉඳලා අධ්‍යාපනය ගැන කතා කළේ, ප්‍රශ්න පත්‍ර බැලීම පිළිබඳව කතා කළේ. මම පාසල් යන කාලේ අපි ගුරු මෑණියෝරු ගුරු පියවරු විදියට තමයි ඒ උගන්වන ටීචර්ස්ලාට සැලකුවේ. අද ගුරු මෑණියෝරු පියවරු මොකද වෙලා තියෙන්නේ? සමහර අන්තගාමි ත්‍රස්තවාදී වෘත්තීය සමිති වලට අහුවෙලා මේ පාසල් ළමුන් ගැන කල්පනා කරන්නේ නැතුව ළමයිගේ අධ්‍යාපනය ළමුන්ගේ අනාගතය විනාශ කරනවා. මේ ළමයි අවුරුදු එකමාරක් කොරෝනාව නිසා අධ්‍යාපනය නැතුව තිබ්බා. හැබැයි ස්කූල කොමාරි පටන් ගත්තම ස්ටාලින්ලා උද්ඝෝෂණය කළා. මොකටද? පන්දාක් පඩි වැඩි කරන්න කියලා. පන්දාක් පඩි වැඩි කරන්න කියලා ආයි ස්කූල වැව්වා. ළමයිට ආයි ස්කූල නැතුව ගියා. හැබැයි පන්දා ලබා ගත්තා. මොකද උනේ? සල්ලි අච්චු ගාලා පන්දා දුන්නාම උද්ධහනේ වැඩි වුණා. ගත්තු පන්දාත් වැඩක් නැති වුණා. මේක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ විභාග තියන්න නියමිත දින ආපුවම උද්ඝෝෂණය කළා. ඒ උද්ඝෝෂණය කළා ඉල්ලින් දිනා ගත්තා. ඊට පස්සේ විභාගෙ තිබ්බට පස්සේ ප්‍රශ්න පත්‍ර බලන්න ඒකටත් එක එක දේවල් ඉල්ලනවා. ඉතින් මම මේ සභාවෙන් සා මේ රටෙන් ආන්නේ. මේ රටේ ළමයි 142ක් ඉන්නවා. අවුරුදු දෙකකට වඩා ඒ ළමයිගේ අධ්‍යාපනයේ බිඳ වැටිලා. ඒ ළමයි වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැහැ මේ සභාවේ. මේ සභාවේ ගරු මන්ත්‍රීවරුත් කියනවා සමහර ගුරුවරුන්ට සමහර ගුරු මෑණිවරුන්ට එක එක නම් කියන්න. අපි ගුරු මෑණිවරුන්ට අත් දෙක අල්ලලා වඳිනවා. ගුරු පියවරුන්ට වඳිනවා. හැබැයි රාක්ෂකයෝ ඉන්නවා. වෘත්තීය සමිති නායකයෝ ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ ගුරු මෑණිවරුන්ව පියවරුන්ව මේ ඒක රැස් කරලා ළමයිගේ අනාගතය මොට කරන්න. ළමයිව අවුරුදු ගණන් තමන්ගේ වයස පස්සට ඇරලා ළමයිගේ අනාගතෙම විනාශ කරන්න හදනුන්ට රාක්ෂයා කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද? මං දැක්ක ඩිලා නැවතුමා කියනවා ඒගොල්ලන්ට රාක්ෂයා කියන්න එපාලු. යකෝ වෙන මොනවා කියන්නද? අවුරුදු දෙකක් අධ්‍යාපනයේ ළමයිට උගන්වන්න නැත්තම්. මොකද මේගොල්ලෝ කල්පනා කරලා බලන්නකෝ. ඉස්කෝලේ නෑ අවුරුදු දෙකක්. ඊට පස්සේ ඉස්කෝලේ ආරපුවාම උද්ඝෝෂණය කරන පඩි ඉල්ලලා පඩිය දුන්නාම ආය උද්ඝෝෂණය කරන විභාග ආපුවාම ඒක කල් දානවා. විභාග තිබ්බම ප්‍රශ්න පත්‍ර කරන්න කියලා එතන උද්ඝෝෂණය කරනවා. ප්‍රශ්න පත්‍රත් ඒක කුමාරි වෙලා විශ්වවිද්‍යාලයට ගියාම එතන උද්ඝෝෂණය කරනවා. විශ්වවිද්‍යාලෙන් රස්සාවට ගියාම එතන උද්ඝෝෂණය කරනවා. ඉතින් රටක් තියෙයිද මෙහෙම? මෙහෙම රටක් තියෙයිද? රටක් තියෙන්නේ නැහැ මෙහෙම. ඒ නිසා ඉතාල පෑදීල ජනාධිපතිව අපිල්ලන්නේ නිර්භීතව තීන්දු ගන්න ඕනේ. මේ රටේ ළමයි 142ක් දෙමාපියෝ 180 ගණක් වෙනුවෙන්. මොකද ළමයිගේ අයිතිවාසිකම් වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. දෙමාපියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. මේ ස්ටාලින්ලටයි මේ ජයසිංහලයි වෘත්තීය සමිතිකාරය වෙනුවෙන් කතා කරන්නේ. උන් එක දවසක් ගිහලා ළමයිට උගන්වන්නේ නැහැ. දැන් අපි දන්නවා ලෝකයේ සල්ලිකාරයෝ ස්ටාලින් ප්‍රොජෙක්ට් හදන අභ්‍යවකාශයට යන්න. මේ ස්ටාලින්ලා ළමයිගේ අධ්‍යාපනය මොට කරලා අවුරුදු ගණක් පස්සට අරනවා මුන්. මුන්ට දෙමාපිය ඇවිල්ලා ගහන්න ඕනේ පාරවල්. දෙමාපිය එන්න ඕනේ පාරවල් මුන්ට විරුද්ධව. මොකද දරුවෙක්ගේ දැන් ඉඳන් මගේ ළමයා යන්නේ පෞද්ගලික පාසලට. කොරෝනා කාලෙත් ගරු හැමතුමා ඉස්කෝලේ ගියා. කොරෝනා කාලේ ඉවරලත් ඉස්කෝලේ ගියා කියන්නේ ඔන්ලයින් ඒක කළා පෞද්ගලික පාසල්වල. හැබැයි හැන්දෑවෙත් ක්ලාස් කළා. මේ උද්ඝෝෂණ කරන හැමදාසම මගේ ළමයා ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙනීම නැත්තේ කාටද? මේ රටේ අහිංසක දුප්පත් ළමයින්ට. මේක තමුන්නාන්සලා පැහැදිලිව මගේ ළමයා අවුරුදු දැන් ග්‍රේඩ් 10 යන්නේ ගේට්වේ කොලෙජ්. කවදාවත් පාසල් මේ කඩ වෙලා නැහැ. ඒ ගුරුවරු උගන්වනවා ඔන්ලයින් හරි කොහම හරි උගන්වනවා. ඇන්දෑවට අවසපන්තියත් හැමදාම තිබ්බා. හැබැයි මේ ස්ටාලින්ලා ජයසිංහලා මේ කරන උද්ඝෝෂණ තුල මේ සමහර ගුරු මෑණියෝ ගුරු පියවරු කියන අය කරන උද්ඝෝෂණ තුල මේ රටේ අයිමේලා තියෙන්නේ කාටද? මේ රටේ අයිමේලා තියෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ ළමයිට. අධ්‍යාපනය අයින් වෙලා තියෙනවා. එනිසා මේකට විරුද්ධව කතා කරන්න ඕනේ. මේ රටේ සල්ලි තියෙන ළමයිට කවදාවත් අධ්‍යාපනය නැවතිලා නැහැ. මේ උද්ඝෝෂණ කරන්න කරන්න, වර්ජිනේ කරන්න කරන්න, පිකටින් කරන්න කරන්න කාගේ අනාගතයද නැති වෙලා තින්නේ? මේ රටේ අහිංසක දුප්පත් ළමයිගේ, අහිංසක දුප්පත් දෙමාපියන්ගේ ළමයිගේ. එනිසා මේ අයට විරුද්ධව මේ පනත් ගෑන්න ඕනේ. මේ ළමයිට උගන්වන්නෙත් නෑ, දැන් ඉන්නවනේ දෙන්නේ. එකෙක් ළමයිට ඉගෙන උගන්වන්න යන්න දෙන්නේ නෑ ගුරුවරුන්ට. අනේක විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න දෙන්නේ නෑ ළමයිට. පුදුම රටක් මේක. මේව කොහොමද රටක් හදන්නේ? ඒ නිසා මේ පිළිබඳව බය නැතුව තීන්දුව ගන්න ඕනේ. ආධිකරණ ඇමතුමාටත් කියනවා, ජනාධිපතිතුමාටත් කියනවා, අගමැතිතුමාටත් කියනවා, රටේ මිනිස්සු කැමති. මොකද අපි අවුරුදු දෙකක් කොරෝනා කාලේ ඔය ඔක්කොම පඩි ගෙව්වනේ. මේ රටේ මිනිස්සුන්ගේ බදු වලින් මේ පඩි ගෙවන්නේ. හැබැයි සල්ලි දින ළමයට කියලා ක්ලාස් කරන වැන්දයි මේ උද්ඝෝෂණ කරන උදේ. සල්ලි දින ළමයිට ගෙවල් වල කියලා ක්ලාස් කරන ඉතින් එතරම් පුළුවන්නේ උද්ඝෝෂණේ වර්ජිනේ කරන්න? කරන්නේ එතන කරන්නේ. මේ රටේ හැමදාම බැටකන්නේ කවුද? හැමදාම බැටකන්නේ මේ රටේ අහිංසක මිනිස්සු. මේ රටේ අහිංසක මිනිස්සු වෙන මේ පාර්ලිමේන්තුවේ අද උදේ ඉඳලා මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් කතා කළේ නැහැ. කතා කළේ කවුරු වෙනුවෙන්ද? බැලන්ස්. මොකද්ද බැලන්ස්? බැලන්ස් එක තමයි ගුරුවරුන්ගේ ප්‍රශ්න ටිකත් විසඳන්න ඕනේ. ළමයිගේ අධ්‍යාපනයත් යන්න ඕනේ. කටක් කරලා කියපංකයකෝ ඉස්සෙල්ලා ළමයිගේ අධ්‍යාපනය හරියට කරපං කියලා 142ක් ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා. ප්‍රශ්න පත්‍ර බලන්න නැතුව ළමයිගේ කාලේ වයස යනවා. මොකද ලෝකයේ එක එක රටවල් වල විශ්වවිද්‍යාල එක එක කාලවල තමයි පටන් ගන්නෙ. එතකොට මේ උත්තර පත්‍ර බලලා හරියොත් තමයි එයාට ප්ලෑන් කරගන්න පුළුවන් අර ෆවුන්ඩේෂන් යනවාද? එහෙම නැත්නම් වෙන යුනිවර්සිටි යනවා. මොකද අපිට ඕනේ විදියට ලෝකෙ තීන්දු කරන්නේ. එනිසා අපි පෑදිලිවම නියමිත කාලෙට ඒ කාර්යය කරන්නේ නැත්නම් ඒක අත්‍යවශ්‍ය සේවාවක් කරි කරලා මෙයාට දනුවම් කරලා. මම මේ කියන්නේ සමස්ත ගුරු මෑණියරුන්ට පියවරුන්ට නෙමෙයි, මේ වෘත්තීය සමිතියක නැටවෙන ওই සමහර කාලගන්නේ. ඉස්සර අපි දෙවිවරු කියලා අපි වැඳලා ඉන්නේ. අපි දෙමව්පියන්ට වැඳලා මේ ගුරු මෑණියරු පියවරුට දෙවිවරුට වගේ සලකලා වඳින්නේ. හැබැයි මේ කිසි දෙයක් නොතේරන මේ ළමයිගේ ජීවිතේ විනාශ කරන මේ කාලගන්නේ, මේ රාක්ෂයට විරුද්ධව මේ රටේ අපි සියලු දෙනා ජනතාව. මොකද මම හැමදාම කෙලින් කතා කරන මිනිහෙක් පාර්ලිමේන්තුව තුල. මම හැමදාම කෙලින් කතා කරනවා. මම බය නැහැ ඔය කාටත්, ඔය කාලගන්නින්ට බය නැහැ. ඒ නිසා මේ ඇත්ත අපි ඇති සැටියෙන් කියන්න ඕනේ. විශේෂයෙන් මේ පාපතරන්ගේ අතුකොළු බවට පත් වෙලා තියෙන මේ සමහර අය, මේ සමහර වෘත්තීය සමිතිවල ඒගොල්ලෝ මේ අධ්‍යාපනය විනාශ කරන්නේ, මේ රටේ අහිංසක දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ. ඒ නිසා ඒ පිළිබඳව බය නැතුව කටයුතු කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිමින් විශේෂයෙන් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මා ස්තුතියන් දෙමින් මන්නේ යන රස්සු.
බොහොම ස්තුති. ඊළඟට ගරු ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
මුලාසන උරුඩ මන්ත්‍රීතුමනි, අධිකරණ ඇමතුමත් මේ සභාවේ ඉන්න අවස්ථාවේදී අද මේ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ හා සම්බන්ධ කරුණු ගැන සාකච්ඡා කරන අවස්ථාවේදී මම කැමැති මේ පසුගිය 4 වෙනිදා, මේ මාසේ 4 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ලබා දුන් වැදගත් නඩු තීන්දුවක්, ව්‍යවස්ථා සම්පාදනය හා සම්බන්ධ නඩු තීන්දුවක් මේ සභාවේදී කථානායකතුමා විසින් එහි නිගමනය කියවනු ලැබුවා. අපි මම කරුණු දක්වන්නම් ඒ නිගමනයත් සම්පූර්ණ වශයෙන් නෙවෙයි කියුනේ, එය මේ පාර්ලිමේන්තුවත් රටත් නොමග යවන ලෙස කියුනේ. ඊට පෙර අධිකරණ ඇමතුමනි, අපි දන්නවා 2015 2016 මේ මහ බැංකුව මේ රටේ සිදු වූ විශාලම මුල්‍ය වංචාවල හා සම්බන්ධ මාතෘකාවක් බවට පත් වුණා. ඒ බැඳුම්කර හරහා, ඒක බැඳුම්කර හොරකම හැටියට හැඳුන්වුණා, බැඳුම්කර වංචාව හැටියට හැඳුන්වුණා. කෙසේ හෝ වේවා මේ රටේ සිදු වූ විශාලම මුල්‍ය වංචාවන් අපේ මහ බැංකුව හා සම්බන්ධව සිද්ධ වූ බවට මේ දේශපාලන වේදිකාවන් තුල සහ අද පවතින රජය නැත්නම් මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් පත් කිරීම සඳහා ඒ චෝදනා, ඒ සංවාදයේ බලපෑවා. දැන් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරී තියෙන මහ බැංකුව නැමැති කෙටුම්පත ඉදිරිපත් කරී තිබෙන්නේ ඒ මහ බැංකුවේ සිදුවන වංචාවන් නැත්නම් ඒ මහ බැංකුව අපේ රටේ මේ පාර්ලිමේන්තුවෙන් සහ විධායකෙන් සහමුලින්ම නිදහස් කොට මේ රටේ ජනතාවගේ පාලනයෙන් නිදහස් කර ගැනීම සඳහාද? එහෙමත් නැත්නම් අරහොරකං නීති අනුකූල කිරීම සඳහාද දැන් ඔබතුමා මේ අධිකරණ තීන්දුව අධ්‍යයනය කළොත් එහෙම ඒකෙනත් ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි කනගාටු වෙනවා මෙතෙක් කල් අපිට යම්කිසි විදිහකට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙච්ච කෙටුම් පතක් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව අපි හැමෝටම ඒ තීන්දුව ලබා දීමට කටයුතු කරනවා දැන් මේකත් අපි දන්නේ සිතාමතා කරුණු දෙයක්ද නැත්නම් සැලසුම් සහගත දෙයක්ද නැත්නම් අර කතානායකතුමාට මේ මේකේ තියෙන නිගමනයේ කියවීම වැරදීමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපිට මේ අධිකරණ තීන්දුව ලබා නොදීමත් මේක ප්‍රකාශිතපත් වුණේ අප්‍රේල් 4 වෙනිදා අද අප්‍රේල් කවදද අද අප්‍රේල් 25 අදත් අපේ මේසුඩ මේ අධිකරණ තීන්දුව ලබා දීමට කටයුතු කෙරෙලා නැහැ මෙතෙ පෙර අධිකරණ තීන්දුව ඒ ආකාරයට ලබා දීලා තිනෝ දැන් මේ අධිකරණ තීන්දුව තුල මේ පනතේ අලුත් මහ බැංකු කිටුම්පතේ වගන්ති තිනවා 134ක් ඒ 34න් මම මේ 90 ගන්ති ගැන නෙවෙයි කියන්නේ මූලික වගන්ති 2 3 5 6 7 8 9 10 11 13 14 15 16 17 19 20 22 24 25 26 27 28 31 43 47 59 73 80 84 85 86 100 102 103 104 106 107 108 110 111 112 113 119 120 123 133 මේ සියලුම වගන්ති අපේ රටේ මූලික ව්‍යවස්ථාවට පටහැනි බව මේ නඩු තීන්දුවේ ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ වගේම එහි මූලිකව සාකච්ඡා කරනවා අපේ ව්‍යවස්ථාවේ 3 වගන්තියට 4 වගන්තියට එරෙහිව යන වගන්ති රාශියක් තිබෙන බව. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා මේ අධිකරණ තීන්දුවේ ප්‍රකාශයට පත් කරනවා. එම වගන්ති සම්මත කිරීමට නම් මේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ඒ කියන්නේ 3/2 බහුතරයක් සහ ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍යයි කියලා. මේ සම්බන්ධයෙන් මේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් මේ නඩු තීන්දුවේ ප්‍රකාශයට පත් කරන භාවිතා කරන වචන ගත්තොත් එහෙම මම හිතන්නේ මේ කෙටුම්පත සම්පාදනය කරපු කිසියම් හෝ මණ්ඩලයක් නැත්නම් ඒ සම්බන්ධයෙන් වගකීමක් දරන අමාත්‍යංශයක් වේ නම් ඒහා සමගම අධිකරණ අමාත්‍යංශයේ මේට සම්බන්ධ වෙච්ච කොටස් ලැජ්ජාවට පත් විය යුතුයි. ඇත්තටම නම් ඔවුන්ට විරුද්ධව විනය පියවර ගත යුතු බවයි අපේ අදහස. දැන් මේ අධිකරණ තීන්දුවේ නැවත නැවතත් සඳහන් වෙනවා බොහෝ වගන්ති සම්බන්ධයෙන් කියවෙන කරුණු තමයි unreasonable, arbitrary, capricious සහ ව්‍යවස්ථාවට අනුකූල නොවන්නා කියන කාරණා. අපි සිංහලින් ගත්තොත් එහෙම මේ කියන්නේ අන්තනෝමතික පදනමක් රහිත හිතුවක්කාරී නිශ්චිත නැති ඒ වගේම හේතු යුක්තියින් තොර. එතකොට මෙවැනි කෙටුම්පතක් අධිකරණයට යවලා ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා අධිකරණයේදී මේ ආකාරයට නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා ඒ සෑම වගන්තියක් සම්බන්ධයෙන්ම විකල්ප වගන්ති දවස් 2ක් ඇතුළත ඉදිරිපත් කරනවා. දැන් අපි අත වශයෙන්ම මුදල් ඇමතුමා හැටියට ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ නැති නිසා අපි අධිකරණ ඇමතුමාගෙන් ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටින්න කැමැති කරුණාකරලා මේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ ආකාරයකට හඳුන්වා ඇති මේ කෙටුම්පත ඉල්ලා අස් කරගෙන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා අධිකරණයේදී දෙන්නා වූ ප්‍රතිඥාවන්ට අනුකූල වූ අලුත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියලා. මොකද වගන්ති 46ක් සම්පූර්ණ වගන්ති තියෙන්නේ 134යි එයින් 46ක් මේ රටේ ව්‍යවස්ථාවට පටහැනි කියලා මේ අධිකරණ තීන්දුවේ ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 3/2 වැඩි ප්‍රමාණයක් 134කට වැඩි ප්‍රමාණයක් මේ කෙටුම්පතේ තියෙන වගන්ති වලින් අපේ රටේ මූලික ව්‍යවස්ථාවට පටහැනි කියන එක අධිකරණය ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉතාම ඕනකමින් ඉල්ලා සිටිනවා රජයෙන් කරුණාකරලා. මොකද මේක ඒ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා ප්‍රතිඥා දෙන්නේ කාරක සභා අවස්ථාවේදී අහවල් වගන්තිය අහවල් ආකාරයට සංශෝධනය කරනවා කියලා. ඒතර ඒ සංශෝධනයට යටත්ව තමයි අධිකරණය කියන්නේ. එහෙමනම් ඒ සංශෝධන වලට යටත්ව සාමාන්‍ය බහුතරයෙන් මේ පනත සම්මත කළ හැකියි කියලා. එතකොට අපි කියන්නේ මේ වගන්ති 46ක් මේ ආකාරයට සංශෝධනය කරනකොට කාරක සභා අවස්ථාවේදී අර දානවිනි සංශෝධනයේ වගේ ඉෂ්ට නොවුනොත් එහෙම මෙපේරටේ ව්‍යවස්ථාවට පටහැනිවන්නා වූ පනතක් නීතිගත වෙනවා. ඒතර මහ බැංකුව අපේ රටේ ආර්ථිකයේ අපි එන්ජිම හැටියට සලකනවා නම් එතකොට දැන් අපි දන්නවා ලෝක බැංකුවේ මේ මුල් ජාත්‍යන්තර මුල් දර අපට පනවා ඇති කොන්දේසි තුලක් තියෙනවා. නව මහ බැංකු පනත කියන කාරණේ අත වශයෙන් මේ මගින් දාලා තියෙන කාල සීමා ගත්තොත් එහෙම ඔවුන් ඒ නියම කොට තිබෙන්නේ මේ අලුත් මහ බැංකු පනත සඳහා ලබා දී තියෙන්නේ 2019 ඒ කෙනා පනතම නැවතත් ගෙනෙන්නේ කියලා දැන්ට ඉල්ලීම් කරලා තිනවා. එතකොට නව සංශෝධන සහිතව ඒ නිසා මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපිට විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා නම් අපි ඉල්ලා සිටිනවා කරුණා කළා මේ සම්බන්ධයෙන් මේ අධිකරණයේ දුන්න නියෝගවලට අනුකූල වන ආකාරයට මේ කිටුම්පත ඉල්ලාස් කරගෙන නව කිටුම්පතක් ඉදිරිපත් කිරීමට කරුණාකර කටයුතු කරන්න කියලා. ඒකම මෙහි අපි කැමැති මේ සම්බන්ධයෙන් මේ කාරණයක් ප්‍රකාශයට පත් කරන්න මෙහි ඩිටර්මිනේෂන් නැත්නම් නිගමනය කියන කොටසේ පළවෙනි වාක්‍යය ගත්තොත් එහෙම එහි සඳහන් වෙන්නේ We have examined the other provisions of the bill and are of the opinion that subject to the above, none of the provisions in the bill are inconsistent with constitution. මේ අධිකරණයේ නිගමනය කියන්නේ ඊට පෙර අපේ රටේ ව්‍යවස්ථාවට පටහැනි කිව්ව වගන්ති 46 හැර ඒ වගන්ති 46 අතහැරියෙන් පස්සේ ඉතුරුන වගන්ති. මේ අපි සිංහලෙන් කියනවා නම් අපි පනතේ අනිකුත් වගන්ති පරීක්ෂා කළ අතර ඉහත වගන්ති හැර පනතේ අන් කිසිදු වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවේ කියලා. හැබැයි මේ පාර්ලිමේන්තුවට කතානායකතුමා විසින් පහුගිය 4 වෙනිදා නිවේදනය කරේ මේ වගන්තියේ පළවෙනි කොටස අතහැරලා නන් කියන තැනින් පටන් අරගෙන ඒකේ වීඩියෝ එක මේක තියෙනවා පාර්ලිමේන්තු වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන්. None of the provisions in the bill are inconsistent with the constitution කියලා. කතානායකතුමා ප්‍රකාශයට පත් කරේ මේ පනතේ කිසිදු වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවේ කියලා අධිකරණින් තීන්දු දුන්නා කියලා. එතකොට මේ පිටු 54ක් පුරාවට වගන්ති 46ක් මෙරටේ ව්‍යවස්ථාවට පටහැනි කියපු මෙරටේ පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය සහ මෙරටේ ජනමත විචාරණකින් අනුමත විය යුතුයි කියපු කෙටුම් පතක් කතානායකතුමා මේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට නිවේදනය කරන්නේ ඒ ආකාරයට නා. එතුමා අතින් අත්තරදීමක් වුණා වෙන්න පුළුවන්. අපි එතුමාට චෝදනා කරන්නේ නැහැ. හැබැයි අපිට විශාල සැකයක් මතුවෙනවා. මොකද අද එදා 4 වෙනිදා සාමාන්‍යයෙන් මීට පෙර 50ක් සම්බන්ධයෙන් කතානායකතුමා ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව දැනුම් දෙනකොට අපේ මේ මන්ත්‍රීවරුන් අතට ඒ තීන්දුවේ පිටපත ලබා දෙනවා. කලින් අවස්ථාවල අපි ප්‍රශ්න කරලා තියෙන තීන්දුවේ ඉංග්‍රීසියෙන් විතරක් දෙන්නේ පාර්ලිමේන්තුවේදී කතානායකතුමාගේ වගකීම නේද සිංහල පරිවර්තනයක් නැත්නම් දෙමළ
පරිවර්තනයක් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා
බොහොම ස්තුතියි ඉතින් හැබැයි මේ අවස්ථාවේදී ඒ ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ තීන්දුව මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කරේ නැහැ. ඒතකොට එදා 4 වෙනිදා අද 25 වෙනිදා දවස් 21කට පස්සේ සිංහල අවුරුදු නිවාඩු තිබුණා ඒනොත් සති දෙකක් තිබුණා පාර්ලිමේන්තුව කටයුතු කරපු අද දවසෙත් අපිට අපේ මේ මේස මතට මේ අධිකරණ තීන්දුව ලබා දීමට කටයුතු කෙරෙලා නැහැ. මම ඒ ගැන ප්‍රශ්න කරපු වෙලාවේ කිව්වේ ඒක හැන්සඩ් එකට ඇතුල් කෙරෙලා හැන්සඩ් එක ලබා දීලා තියෙනවා කියලා. හැබැයි අප්‍රේල් 4 වෙනිදා හැන්සඩ් ඒ වார்த்தාවත් තාමත් අපිට ලබා දීලා නැහැ. ඒ නිසා විශාල සැකයක් මතුවෙනවා මේ පාර්ලිමේන්තුවත් නොමග යවලා මේ රටත් නොමග යවලා අර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උමනාවන් නැත්තම් මේ රටට හතුරු යම් වමනාව නිෂ්ඨ කිරීම සඳහා මේ මහ බැංකුව අපේ රටේ විනාශයට හේතු වෙන බෝම්බයක් බවට පත් කිරීම සඳහා මේ අවශ්‍ය සංශෝධන අධිකරණ තීන්දු නොතකා මොකද මේ වගන්ති 46ක් අර අවස්ථාවේදී කාරක සභා අවස්ථාවේදී නිවැරදි කරන්න ගියොත් ඒ ආකාරයටම වේදි කියලා සහතිකයක් නැහැ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණොත් ඒක එදා පටන් නීතිය බවට පත් වෙනවා පුරවැසියට අධිකරණයට යෑමේ අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි අධිකරණ ඇමතුමාගෙන් උත් ජනාධිපතිතුමා හා මුදල් ඇමතුමාගෙන් උත් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කරුණා කළා මෙතරම් දෝෂ සහිත වූ මෙතරම් අපේ ව්‍යවස්ථාවට පටහැනි වූ අවසන් කරන ඌ මේ කෙටුම්පත ඉල්ලාස් කරගෙන මේ අධිකරණ නියෝගවලට අනුකූල වන්නා වූ නියෝජ්‍ය සොලිසිටර්තුමා අධිකරණයට දුන් පොරොන්දු වලට අනුකූල වන්නා වූ නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියලා. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවත් ඒ රැවටීමේ හොරකමේ ආයතනයක් බවට පත්වෙමින් තිබෙනවා කියන එක තමයි අපිට නිගමනය කරන්න වෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි. Honorable MA Sumandiran, you have 16 minutes.
நன்றி தலைமை தாங்கும் உறுப்பினர்களே. இந்த விவாதத்திலே கலந்து கொள்ள ஆரம்பிக்கிற வேளையிலே முதலாவதாக இன்றைய தினம் வடக்கு கிழக்கிலே முழுமையான கதவடைப்பு ஹர்த்தால் ஒன்று நடைபெற்றுக் கொண்டிருக்கிறது. அனைத்து மக்களும் இன்றைக்கு அதனை அனுஷ்டிப்பதற்கான காரணம் பயங்கரவாத எதிர்ப்பு சட்டம் என்கின்ற ஒரு சட்டத்தை இன்றைக்கு அறிமுகப்படுத்துவதாக இருந்தது. ஆனால் நாட்டிலே சர்வதேசத்திலே இதற்காக எதிராக எழுப்பப்பட்ட குரல்களுக்கு பயந்து இன்றைய தினம் அது பிற்போடப்பட்டிருக்கிறது. அதோடு அண்மை காலமாக வடக்கு கிழக்கு மாகாணங்களிலே தொடர்ச்சியாக இடம்பெற்று வருகிற பௌத்த சிங்களமயமாக்கலுக்கு எதிராக வடக்கு கிழக்கு மக்கள், தமிழ் பேசுகிற மக்கள் இன்றைக்கு இப்படியாக தங்களுடைய எதிர்ப்பை தெரிவிக்கிறார்கள். பல சமய வழிபாட்டு ஸ்தலங்கள் தாக்கப்பட்டிருக்கின்றன. வணக்கத்துக்குரிய விக்கிரகங்கள் உடைக்கப்பட்டிருக்கின்றன. நிலங்கள் அபகரிக்கப்படுகின்றன. அண்மையிலே கிழக்கு மாகாணத்திலே பல இடங்களுக்கு நாங்கள் சென்று பார்த்தபோது தமிழ் முஸ்லீம் மக்களுடைய காடிகள் அபகரிக்கப்படுகின்றன. குச்சவேளி பிரதேச செயலக பிரிவின் உள்ளே 3600 ஏக்கர் நிலம் தொல்லியல் திணைக்களத்துக்கு தேவை என்று பிரசுரிக்கப்பட்டிருந்தது. ஆனால் 2015 ஆண்டு கௌரவ கருஜாசூரி அவர்கள் புத்தசாசன அமைச்சராக இருந்த வேளையிலே அது 267 ஏக்கருக்கு குறைத்து மாற்றப்பட்டிருந்தது. திரும்பவும் 3600 ஏக்கர் நிலத்தை அபகரிப்பதற்கு இப்பொழுது அளவிடல் செய்யப்பட்டிருக்கிறது. புல்வோட்டை பிரதேசத்திலே முஸ்லீம் விவசாயிகளுக்கு சொந்தமான காணிகள் அபகரிக்கப்பட்டிருக்கின்றன. ஒவ்வொரு தடவையும் இது நிகழ்கிற போது நாங்கள் நீதிமன்றத்தை நாட வேண்டியதாக இருக்கிறது. அரச இயந்திரம் இனப்பாகுபாடு காட்டிய வண்ணமாக தொடர்ச்சியாக ஒரு இனவாத நோக்கோடு விசேடமாக இந்த அரசாங்கம் இப்பொழுது செயற்பட்டுக் கொண்டிருக்கிறது. இன்று காலையிலேயும் பாராளுமன்றத்திலேயும் நான் ஒழுங்கு பிரச்சனையை எழுப்பி கேட்டபோது அதனைத்தான் கேட்டேன், இனவாத முகம் அப்படியே பளிச்சென்று தென்பட்டது. ஏதாவது ஒரு கேள்வியை வடக்கு கிழக்கிலே இருந்து கேட்பதாக இருந்தால் உடனடியாக பயங்கரவாதி என்று முன்வரிசையிலே இருக்கிற அமைச்சரே உச்சரித்து சொல்லுகிறார். அந்த அளவுக்கு இனவாத முகத்தை இப்பொழுது வெளிப்படையாக காட்டுகிற இந்த அரசாங்கத்தோடும் சில புல்லுருவிகள் ஒட்டிக்கொண்டிருக்கிறார்கள். ஆனால் அதே ஒரு பக்கம் வைத்துவிட்டால் எப்பொழுதும் எங்கேயும் எந்த காலத்திலேயும் அப்படியான புல்லுருவிகள் இருக்கத்தான் செய்வார்கள். ஆனால் அரசாங்கம் என்ற ரீதியிலே நியாயமாக நடக்க வேண்டிய ஒரு பொறுப்பு அரசாங்கத்துக்கு இருக்கிறது. அப்படி நடக்காமல் இருக்கிற போது அதை வெளிப்படுத்த வேண்டிய பொறுப்பு மக்கள் பிரதிநிதிகளாகிய எங்களுக்கு இருக்கிறது. அதை வெளிப்படுத்தி பலவிதங்களிலே நாங்கள் அதை எடுத்துச் சொல்லியும் அது மாறாமல் இருக்கிற போது நாங்கள் இன்றைக்கு செய்கிறதை போன்று ஒத்துழையாமை இயக்கம் ஒன்றை நடத்த வேண்டிய ஒரு கட்டாயம் எழுந்திருக்கிறது. ஒத்துழையாமை என்று சொல்லுகிற போது வெறுமனே கதவடைப்பு மட்டுமல்ல, நாங்கள் வெகு விரைவிலே சட்டமறுப்பு போராட்டமும் செய்ய வேண்டியதாக இருக்கும். அதையும் நான் அரசாங்கத்துக்கு சொல்லி வைக்க விரும்புகிறேன். இந்த மாதிரியான போக்கோடு தொடர்ச்சியாக இந்த அரசாங்கம் பயணிப்பதை நாங்கள் வெண்மையாக கண்டிக்கிறோம், எதிர்க்கிறோம். மிக விசேடமாக இந்த பயங்கரவாத எதிர்ப்பு சட்டத்தை பின்போடுவதனாலே எந்த பலனும் கிடையாது. அது முற்றாக மீள கைவாங்கப்பட வேண்டும். அது மீள கைவாங்கப்பட்டால் இப்பொழுது இருக்கிற பயங்கரவாத தடுப்பு சட்டம் தொடர்ந்து இருக்கும் என்று நீதியமைச்சர் சொல்லுகிறார். அப்படி அல்ல. பயங்கரவாத தடுப்பு சட்டம் முற்றாக நீக்கப்பட வேண்டும். பயங்கரவாத தடுப்பு சட்டம் முற்றாக நீக்கப்படும் என்கின்ற வாக்குறுதி 2017 ஆண்டிலேயே தற்போது ஜனாதிபதியாக இருக்கிற அன்றைய பிரதம மந்திரி பிரசல்ஸ் நகருக்கு சென்று ஐரோப்பிய ஒன்றியத்துக்கு ஒரு வாக்குறுதியை கொடுத்திருக்கிறார். அந்த வாக்குறுதியின்படி நடந்து கொள்ளாமல் இருக்கிற காரணத்தினாலேதான் ஜிஎஸ்பி வரி சலுகை இல்லாமல் போகிறது. இப்பொழுது பயங்கரவாத தடுப்பு சட்டத்தை நீக்குகிறோம் என்ற போர்வையிலே அதைவிட பெண்மடங்கு மோசமான ஒரு சட்டத்தை பயங்கரவாத எதிர்ப்பு சட்டமாக அரசாங்கம் அறிமுகப்படுத்தி ஆனால் இன்றைக்கு ஓரளவு பின்வாங்கி இருக்கிறது. அந்த ஓரளவு பின்வாங்கினது போதாது. அது முற்று முழுதாக கைவாங்கப்பட வேண்டும். அதுவரைக்கும் பயங்கரவாத தடுப்பு சட்டத்தை நீக்குவதற்கும் பயங்கரவாத எதிர்ப்பு சட்டத்தை இல்லாமல் பண்ணுவதற்கும் ஆன எங்களுடைய போராட்டம் தொடர்ந்து நடக்கும். எங்களுடைய காணிகளை அபகரிக்கிற விடயத்திலே அது எந்த காலத்திலும் எந்த நிலைமையிலேயும் நாங்கள் ஏற்றுக்கொள்ள முடியாத ஒன்று. எங்களுடைய எதிர்ப்புகள் போராட்டங்கள் நடைபெறுகிற போது அதை மீறி அரசாங்கம் செயற்படுமாக இருந்தால் பாரியதொரு சட்ட மறுப்பு போராட்டத்துக்கு அரசாங்கம் முகம் கொடுக்க வேண்டியதாக இருக்கும். பொருளாதார சிக்கலிலே இந்த நாடு சிக்கி தவித்துக் கொண்டிருக்கிற இந்த வேளையிலே இப்படியான ஒரு சிக்கலும் உங்களுக்கு தேவைதானா என்று நாங்கள் உங்களிடத்தில் கேட்கிறோம். பொருளாதார சிக்கலிலே இருந்து மீளழுவதற்கு நாங்களும் எங்களாலான இயன்ற உதவியை செய்வோம் என்று சொல்லி இருக்கிற வேளையிலும் தொடர்ச்சியாக இன ரீதியாக மத ரீதியாக எங்களை அடக்கி ஒடுக்கி ஒரு பேரினவாத முகத்தை காண்பிப்பீர்களாக இருந்தால் நாடு இன்னும் அதர பாதாளத்துக்குள்ளே செல்வதை எவராலும் தடுத்திருத்த முடியாது. குருந்தூர் வேளையிலே அங்கே இருந்த திரிசூலம் உடைத்து எறியப்பட்டது. இதை பற்றி பேசுகிற போது இதனோடு எனக்கு இருக்கிற சம்பந்தத்தை நான் வெளிப்படுத்தித்தான் பேச முடியும். அது சம்பந்தமான வழக்கிலே நான் ஆஜராகிறேன். SCFR 186 2021. I'm mentioning this Kurundur Malai issue and according to the code of conduct I'm making a disclosure that I have an interest in the matter in that I appear for two members of parliament and another former provincial council member in the Supreme Court in a fundamental rights application SCFR 186/21 that is still pending in court. Several organizations have made applications for intervention and as a result that had got delayed. Now it is fixed for support on the 5th of June in the Supreme Court on top of the list. While that matter is coming for support on top of the list in the Supreme Court, I have got an invitation from the archaeology department to say that there is a event that is to take place in that place on the 19th of May 2023 at 2:30 PM. On the conclusion of excavation and conservation work, this area is to be bestowed to the Department of Archaeology. Now, this is an ancient Hindu shrine that was destroyed by thousands of soldiers. We have pictures by thousands of soldiers led by Honorable Vidura Vikramanayaka, who went in there, broke the trident that the Hindus worshipped, threw it into the shrubs. There's a case pending. When there's a case pending in court, it's a custom, it's a tradition, it's a done thing for the state to hold its hand. But what are you doing? You're having a ceremony. And you have the gall to invite me for that event. Now, what is this? Department of Archaeology. Department of Archaeology is best understood when one looks at the logo of this department. This is the logo, the official logo of the Department of Archaeology. What does it have? It has a dagaba and a dharma chakra. A dagaba and a dharma chakra. Looks like a ministry of Buddha Sasana. Why does the Department of Archaeology have a logo of one religion? That shows what this department is protecting, what it is determined to destroy. There was another incident. Again, I have to disclose because I appeared as lawyer yesterday in the Vavuniya Magistrates Court in Vadukkanari Mala. Several Hindu worshipping idols were destroyed. The Department of Archaeology initially tried to prevent worshippers going there. 2 or 3 years ago, they filed several cases. All that was resisted. They couldn't stop the worshippers. So, unidentified persons within courts, unidentified persons in jeeps wearing shorts went and destroyed.
Oh, Honorable Mahinda Maravira.
What's the point of order?
Karu Mulasana Aruda Mantri Tumani, මෙතුමා දිගින් දිගටම මේ දෙමළ කෝවිල් විනාශ කරනවා ප්‍රතිමා විනාශ කරනවා ඒ ආගමට පහර දෙනවා කියලා මේ චෝදනාවක් එල්ල කරනවා මෙතන ඇමතුමා නැති නිසා මම කියන්න කැමති කිසිම අවස්ථාවක මේ රජය එහෙම කටයුතු කරන්න ඉඩ දීලා නැහැ මේක සම්පූර්ණ අසත්‍යයක් මේ වගේ දේවල් වෙන්නේ නැහැ ඒ වගේ මේ ලාංඡනය ගැන මෙතුමා කියන්න ගන්නවා ලාංඡනය මේ අද ඊයේ හදපු එකක් නෙමෙයි මේක මේ අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන දෙයක්.
බොහොම ස්තුතියි කරනවා.
අපි තාමත් වගකීමෙන් කියන මේ වගේ කිසිම ආගමකට කිසිම ජාතියකට වෙනස්කමක් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
ඔබතුමා සුමන්දිරන්
සම්බන්ධව
ඔබතුමා දැන් සත් අපිට පොරොන්දුවක් දෙනවද මේ ලාංඡනය වෙනස් කරනවා කියලා? මේ ලාංඡනය වෙනස් කරනවා කියලා
පොරොන්දුවක්
නැත්තම් මේක මේ අදයි හදපු ලාංඡනයක් නෙමෙයි.
ඒකම නෑ.
අදයි හදපු ලාංඡනයක් නෙමෙයි. ඔබතුමාලා ඒ යෝජනාව ගේන්න ඒ යෝජනාව සාදාන්න
අපේ නිසා කාලයකට කලින් හදපු නිසා ඒක හරි වෙන්නේ නෑනේ. දැන් මං පෙන්නලා දිනවා. දැන් මේක වෙනස් කරනවද? මේක සාධාරණද? ඔබතුමා මේක සාධාරණයි කියලා කියනවද?
ඔබතුමා
මේ යෝජනාව
ගේන්න අදිනේ මම කරේ. ඔව් අද මතු කර.
මේ යෝජනා මේක යෝජනා කරන්නේ අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන්න. අපිට කිසිම ආකාරයක උමනාවක් නැහැ කිසිම ජාතියක් හෝ ආගමක් පාගල දාන්න වෙනස් කරන්න
අවශ්‍යතාවයක්
නැහැ. අද හර්තාල පවත්වන්නේ උතුරු නැගෙනහිරේ මුළුම්ම ඔක්කොම කටයුතු නතර වෙලා ඒ ජනතා ඒ විරෝධතාව පළ කරන්නේ මේවා නිසා. අපි මෙතනදෙක් ඇවිල්ලා තියෙනවා. ඒකයි මම කිව්වේ. මෙතන කතා කරලා එතන කතා කරලා නඩු කියලා කිසිදු විසන්දනයක් නැති නිසා තමයි අද හර්තාලක් පවත්න්නේ.
මේකටත් අයුම් ගන්න දෙන්නේ නැත්තම් අපි මොනවද කරන්නේ? මේ මෙච්චර ජාතිවාදී රූපයෙන් මේ පාණ්ඩුව හැසිරෙනවා නම් වෙන මොනවද අපි කරන්නේ කියලා තමයි මම අවතුමාගෙන් අහන්නේ.
Honorable member, you have 2 more minutes.
Thank you. So, this is a very serious issue. This is why I said today is a hartal. It's an action not of non-cooperation with the government. But we will be forced to defy the law as a civil protest, declare and defy the law. And court arrests and fill your prisons by thousands of people. We will not resort to violence. I'll assure you that. But by non-violent means, we will resist. You don't ever think that we are a people who can be pushed over, who can be trampled upon. We will not stand that.
Honorable Kehli Ramukala, yes.
If I think, then you will have to bring a substantial motion and then discuss this, because it's no point when the minister concerned is not here, level in this. And I totally agree. If you have a grievance, you have all the right to express it.
Yeah.
But in a manner in which it must be addressed, you are better known. I think you should know it better being a lawyer.
Yeah. Honorable Sumandiran, please wind up with your final comments.
See, I'm thankful to the 2 ministers for the intervention and for expressing their concern as well, and that we must discuss it. All that I'm saying is we have raised this number and number of times in this house with the minister. The minister leads this, right? And today it has come to the entire 2 provinces shutting down. And I'm telling you, with all responsibility, we will defy the law. Next. Before it is too late, I'm asking the 2 ministers, responsible ministers present here today, to take this up at the cabinet, to change your direction. Don't continue in this racist direction that this government is traveling at the moment. Thank you.
Thank you very much. Ilangata Garu Vijita Herat Mantrituma, Othumata Binitu Hayaka Kalayak Thiyenawa.
Garu Mulasanaruda Mantrithumani, අපරාධයක විඳිත්‍යන්න සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මීට බොහෝ කලක සිට සාකච්ඡා වෙමින් පැවතිච්ච දෙයක්. විශේෂයෙන්ම අපේ රටේ සාක්ෂිකරුවන් සහ විඳිත්‍යන්න ආරක්ෂා කිරීම සඳහා නීතිය ශක්තිමත් ක්‍රියාත්මක විය යුතුයි. ඒ පිළිබඳ අපේ කිසිදු විවාදයක් නැහැ. ඉතින් මේ අධිකරණ අමාත්‍යාංශය යටතේ මේ නීති අද ගෙන අවස්ථාවේදී මම හිතන්නේ මුළු රටම ගිනි අරන් තියනවා මේ එක්ස්ප්‍රස් පර්ල් නිව් ඩයමන්ඩ් නෞකා දෙකත් එක්ක. ඇත්තරම එක්ස්ප්‍රස් පර්ල් නව ගිනි ගත්තා. ඒ ගිනි ගත්තට පස්සේ අද මුළු රටම ගිනි අරන් තියනවා. ඒකට ලැබෙන්න යුතු වන්දිය සහ දඩය ලබා නොගැනීම පිළිබඳව අධිකරණ ඇමතුමා උදේ පැහැදිලි කරද්දි කිව්වා මේ එක්ස්පර්ට් කමිටියට චන්දක ජයසූරිය, ඒ වගේම ඩෑන් මලික් ගුණසේකර, ඒ වගේම රොනල්ඩ් පෙරා නීතිඥවරු හිටියා කියලා. මගේ අවබෝධය හැටියට රොනල්ඩ් පෙරා සහභාගි වෙලා තිබුණේ නැහැ. නමුත් අවසන් වාර්තාවට අත්සන් කළා තියෙනවා. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් මැදිහත් වෙච්ච විකුම් දාබ්දරු මහත්මයා, නයෝමි කහවිට මහත්මියලා, ඒ එතුමන්ලගේ පැත්තෙන් තමයි දිගටම අවධාරණය කරන්න අධිකරණ ඇමතුමාට කැබිනට් එකට මෙය සිංගප්පූරු උසාවියට යන්න කියලා. ඇත්තටම සිංගප්පූරුවට උසාවියට යන්න මේ එක්ස්පර්ට් කමිටි එකත් එකඟ වෙච්ච බවක් තමයි අඟවලා තිබුණේ කියලා තිබුණේ. ඒක සම්පූර්ණ අසත්‍යයක්. එක්ස්පර්ට් කමිටි එක කිසිසේත්ම එකඟ වෙලා නැහැ. එක්ස්පර්ට් කමිටි එකේ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ සභාගත කරන්න. එතකොට මේ රටේ ජනතාවට ඒක ඇත්ත නැත්ත දැක ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඒ වාර්තාව වහාම පාර්ලිමේන්තුව සභාගත කරන්න. එතකොට එක්ස්පර්ට් කමිටි එකේ ඇත්ත අදහස දැනගන්න පුළුවන්. සිංගප්පූරු බේරුම් කරන්නට ගියාම දෙන්න පුළුවන් අවාසිය තමයි අපි බලාපොරොත්තු වෙන ඩොලර් බිලියන 6.4 අපිට ලැබිය යුතු වන්දිය ලබා ගන්න බැරි වෙන එක. නඩුව කොහොම හරි අවසන් කරගන්න පුළුවන් වෙයි. නමුත් මිලියන 26ක් වගේ සොච්චම් මුදලකට පස්සේ අවිල්ල අපිට කියයි නඩුව අපි දිනුවා. හැබැයි ලැබෙන මුදල අඩුයි. එතකොට අවුරුදු 3-4ක් ගිහිල්ලා ඒවට උත්තර බඳින්නත් කවුරුවත් මෙතන නැති වෙනවා. ඒ නිසා යවදාරණය කරනවා ගරු ඇමතුමා මගේ විනාඩි 6 ඉවරලාට පස්සේ කියන්නේ විනාඩි 6 තියෙන. ඒ නිසා මෙතන බරපතල අඩුවක් තියෙනවා. හා දෙනෝ නම් කවන්නේ.
සිංගප්පූරුවෙන් දෙන ප්‍රමාණය අඩුවේ ලංකා තියෙන ප්‍රමාණය අඩුවේද කියලා. ලංකාවෙන් දෙන ප්‍රමාණය ඔය කියන ප්‍රමාණයට දෙනවයි කියන සහතිකය මොකක්ද කියලා.
ගරු විජිතේරත්නතුමා,
ලංකාවේ උසාවියේ මේ නඩුව දානකොට ඒ වන්දිය පිළිබඳ සීමාවක් නැහැ. සිංගප්පූරු බේරින් කරන යනකොට සීමාවක් තියෙනවා. ඒක තමයි අපි දැනුවත්ව සීමාවකට යටත් වෙනවා. එතකොට අපිට අනිවාර්යෙන් ලැබෙන මුදල අඩුයි. ලංකාවේ උසාවියේදී ඒක සීමාවක් නැහැ. ඒ නිසා වන්දි මුදල වැඩි කර ගැනීම හැකියාව ලංකාවේ උසාවියේ තියෙනවා. නමුත් සිංගප්පූරු උසාවියේ ඒක නැහැ. ඔක තමයි ප්‍රශ්න. ඒ නිසා නැවත අපි ඉතිහාසයට මේ කරුණ එකතු කරන්න ඕන නිසා කියනවා, අපිට මෙච්චර විශාල මුදලක් බිලියන 6.4ක් කියන්නේ ලොකු මුදලක්. ඉතින් ඒ මුදලක් අපිට නැති වෙන එක මෙවැනි ආර්ථික අවපාතික අර්බුදයක ඉන්න වෙලාවේ අපිට රටක් විදිහට ගත්තම ලොකු වාසියක් ඒක නැති වෙනවා. ඉතින් මීට අමතරව මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන ගොඩක් අය කතා කරා. මීට පෙරාතුව නිව් ඩයමන්ඩ් නෞකාව, මේ නිව් ඩයමන්ඩ් නෞකාව සිද්ධිය ඇතු වුණේ 2020. ඉතින් මීට අවුරුදු 3කට වැඩි කාලයකට ඉස්සෙල්ලා. ඒ නෞකාවට අදාළවත් මේ වන්දි මුදල් ලබා ගැනීමේදී 2022 ජනවාරි සහ මැයි මාස අතරතුර ඩොලර් මිලියන 5ක මුදලක් ජර්මන් ඩච් බැංකුව හරහා සිංගප්පූරු ස්මිත් සමාගම වෙනුවෙන් ලංකාවේ GAC සිපින් කලම්බු කියන ආයතනයට, ඒ ආයතනයේ සතුව තියෙන යුනියන් බැංක් ලංකාවේ අකවුන්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඒ මුදලට මොකද වුනේ? ඒ මුදල එතනින් පස්සේ ඩොලර් මිලියන 5 එතනින් පස්සේ නැවත පිටරට යනවා. එතකොට එදා නිව් ඩයමන්ඩ් නෞකාවට වන්දි විදිහට අපිට ලැබෙච්ච ඩොලර් මිලියන 5ක මුදල යුනියන් බැංක් account එකට ලැබිලා, ඒ සම්පූර්ණ වන්දි මුදල නෙමෙයි, ඒකේ මූලික කටයුත්ත සඳහා ලැබිච්ච වන්දි මුදල ඩොලර් මිලියන 5 ඒ සිංගප්පූරු ස්මිත් සමාගම් වෙනුවෙන් ලංකාවේ ගැක් සිපින් කලම්බු සමාගමට, එහි යුනියන් බැංකු සහකාවට ඒ මුදල ලැබුණා. ඒ මුදල නැවත පිටරට ගිහිල්ලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ඒ පිළිබඳව වාර්තාවක් මේ සභාවට ඉදිරිපත් කරන්න. මොකද එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තමයි අද ගිනි අරගෙන සාකච්ඡාවට ලක් වෙලා තියෙන්නේ. හැබැයි නිව් ඩයමන්ඩ් නෞකාවේ ඒ වෙච්ච ගණදුනුවත් තාම අභිරහසක් විදියට තියෙනවා. මට මතකයි මීට වසර කීපයකට පෙර නැනෝ නයිට්‍රජන් පොහොර ලංකාවට ගේනෙමිදී මේ විදිහම අයථා ගණදුනුවක් වුණා. මම මේ පාර්ලිමේන්තු ඉතා පැහැදිලිව බැංකු ගිණුම් සහිතව පුද්ගල නම්ගම් සහිතව හෙළිදරව් කරා. එදා ආණ්ඩු උත්තර දුන්නා CID එක වහම් පරීක්ෂණයක් පවත්වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව අපි ඒ සියලු තොරතුරු මේ සභාවට ඉදිරිපත් කරනවා. නමුත් අද වෙනකන් නැහැ. නැනෝ නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් ඒ පුද්ගලික ගිණුමකට සල්ලි තැන්පත් කරේ කොහොමද? ඒ පුද්ගලයෝ දෙන්නව තෝරගත්තේ කොහොමද? ඒ සල්ලි වලට වෙච්ච දේ මොනවාද?
ඕඩර් ප්ලීස් ගරු මන්ත්‍රීවරු පිටිපස්සේ නිශ්ශබ්ද පොඩ්ඩක් ඉන්න. මේ මහත්මයා කතා කරන්න දෙන්න ගරු මන්ත්‍රීවරු පිටිපස්සේ නිශ්ශබ්දව ඉන්න පිටිපස්සේ.
වාර්තාව ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් ඒ දේම ඒ සන්තෑසියම මේකට වෙන්න පුළුවන්. ඒ නිසා නිව් ඩයමන්ඩ් නෞකාව ඒ සිද්ධියත් එක්ක හරි පැහැදිලිව පහසුවෙන් මේක හොයාගන්න පුළුවන්. දැන් චාමර ගුණසේකරගේ account එකට එක්ස්ප්‍රස් ෆර්ස් නෞකාව වෙනුවෙන් ඩොලර් මිලියන 250ක් ගියා නම් ඩොලර් මිලියන 250ක් කියන්නේ රුපියල් බිලියන 80ක් හා සමාන මුදලක්. මේ වෙලාවේ ඩොලර් බිලියන 80ක් රුපියල් බිලියන 80ක් කියන්නේ ඡන්ද 10ක් පවත්වන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් ඡන්ද පවත්වන්න බිලියන 8යි ඕනේ. බිලියන 8ක් නැහැ කියලා තමයි පළාත් පාලන ඡන්දේ කල් දාලා තියෙන්නේ. බිලියන 80ක් සල්ලි අපිට ලැබෙන්න තියෙන එකක් අද අපි වංචාවකට ලක් කරලා තියෙනවා.
දැන් මන්ත්‍රීවරයාගේ කාලය අවසන් වෙනවා.
කැබිනට් ඇමතිවරයෙක් කලින් ඇමතිවරයම කියන අහවල් account එකට මේ ගිණුමට ගියා කියලා වහම් පරීක්ෂණේ පොතල වාර්තා ඉදිරිපත් කරන්නේ. මේකට තීරීම් කාරක සභාව පත් කර කර තවත් කල් අදිනකොට මේ තොරතුරු එන්නේ පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා එදා නැනෝ පොහොර වලට වෙච්ච වැඩේ මේකට වෙන්න දෙන්න එපා. මේ නිව් ඩයමන්ඩ් නෞකාවට වෙනුවෙන් ලැබිච්ච ඩොලර් මිලියන 5ට වෙච්ච දේ මොකද්ද? ඒ කාලය තුල මේ ගැක් GAC සිපින් කම්පැනි කලම්බු ආයතනයේ යුනියන් බැංකු සහකාවට ආපු ඩොලර් මිලියන 5 කොහෙටද ගියේ කියන එකත් වහාම පරීක්ෂණයක් කරලා මේ සභාවට ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා.
බොහොම ස්තුතියි.